නිවාසයක් හිමි සමාජයක් ඇති කිරීම. ගරු කථානායකතුමනි, අපේ අපගේ රජයේ සෑම අයකුම නිවසක් අයිතිකරුවෙකු බවට පත්කිරීම කැපවීමෙන් අඩුහා මධ්‍ය මාධ්‍ය ආදයන් පවුල් සඳහා නිවාස 500,000ක් ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මෙම වැඩසටහන යටතේ ඉදිරි අවුරුදු 3 තුලදී මැදි ආදායම් කණ්ඩායම සඳහා ඒකකයක් රුපියල් මිලියන 5 බැගින් වන නිවාස ඒකක ලක්ෂයක් ද අඩු ආදායම් කණ්ඩායම සඳහා රුපියල් මිලියන බැගින් නිවාස ඒකක 250,000ක් ද 2017 19 වර්ෂයේ 3 තුල ඇති කිරීමට පෞද්ගලික අංශය ආරාධනා කරනවා. වැවුළු ක්ෂේත්‍රයේ නිවාස අවශ්‍යතා ඉතා ප්‍රබල වන අතර තවමත් මූලික පහසුකම් පවා රහිතව ලයින් කාමරවල දුක්බිති ලෙස ජීවත්වන අය මේ අතර සිටිනවා. එම නිසා වැවිලි ක්ෂේත්‍රය සඳහා නිවාස 25,000ක් ඉදිරි කිරීමට කටයුතු කරනවා. මේ නිවාස ව්‍යාපෘති වලට අදාළව අවශ්‍ය ඉඩම් සහ අනෙකුත් පහසුකම් රජය විසින් නොමිලේ ලබා දෙනු ඇත. ජාතික ඉතිරි කිරීම් බැංකුව නව නිවාස බැංකුව සමග එක්ව සුදුසුකම් ලත් පුද්ගලීන් සඳහා 107ක පොලියක් යටතේ වසර 25ක් දක්වා ලබා දීමට කටයුතු කරනු ඇත. මේ ණය පාසුව ලබා දීම රුපියල් බිලියන් 370ක් පමණ, ඒ කියන්නේ කෝටි 37,000ක් පමණ මුදල් ජාතික ඉතිරිම් බැංකුව සමග සකස් කරගෙන ඇත. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දැඩි නිවාස හිඟයක් පවතින අතර මේ සම්බන්ධව ඉක්මනින් අවධානය යොමු කළ යුතුය. ඇති නිවාස 50,000 ඉදි කිරීම කාර්ය කලිනම් කරන බව අතර ඒ සඳහා රුපියල් මිලියන් 5,000ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේක තව මිලියන් 2,000කින් වැඩි කරලා මේක රටේ හැම කොනකම දියත් කරන්න කියන එක අපේ නිවාස අමාත්‍යාංශයට මේ අවස්ථාවේ මතක් කරනවා. මේක ඇර ගෙවල් හදීමට බිලියන් 20ක් කෝටි 2,000ක් වෙන් කළා තිබෙනවා මේ නිවාස ඇති කරන්න ණය පහසුකම් තුළින්. ඒක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ඇති කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ නිසා නිවාස ඇති කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සලකනවා ලෙස මේ අවස්ථාවේදී අපි ඉදිකරන අමාත්‍යාංශය සහ නිවාස අමාත්‍යාංශය මතක් කරන්න කැමතියි. තව නිවාස පුළුල් කිරීම අවශ්‍ය සිටින ඒත් මූල්‍ය දුෂ්කරතා නිසා එසේ කිරීම නොහැකි අයගේ ගැටලුද අප විසින් සලකා බැලිය යුතුයි. මේ අනුව බිම් වර්ගයේ වර්ග අඩි 750ට අඩුවන නිවාස පුළුල් කිරීම හෝ සම්පූර්ණ කර ගැනීම අවශ්‍ය වන අයට වාණිජ බැංකුව මගින් රුපියල් 200,000ක් බැවින් නිවාස ලක්ෂයකට සඳහා ණය පහසුකම් සපයනු ලබන අතර රජය මගින් පොලී මුදල මත 150ක් සහනාධාර ලබා දෙනු ඇත. මේ සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේකේ සම්පූර්ණයෙන් බැංකුත් සමග කෝටි 2,000ක මුදලක් ඒ ගෙවල් හිමිකරුවන්ට ලබා දෙනවා කියන එක මතක් කරන්න කැමතියි. අවුරුදු 15කට වඩා රජයේ නිවාසවල පදිංචිකරුවන්ට එම හිමිකම් තවදුරටත් තහවුරු කිරීම පිණිස රජයේ නිවාස යෝජනා ක්‍රමවල නිවාස අයිති ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇත. මේ වැඩපිළිවෙල 2017 ජනවාරි මාසයේ 8වැනිදා දින ආරම්භ කරනු ඇත. මේකට මිලියන් 2,000ක් වෙන් කළ තිබෙනවා කියන එක සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. බොහෝ රජයේ නිවාස යෝජන ක්‍රමය ඉඩම් පිහිටුව ඇත. එම නිසා ඒවායේ පදිංචි සිටින අයට මෙම නිවාස අයිතිය ලබා ගැනීමේ හැකියාවක් නොමැත. රජයේ ප්‍රතිපත්තිය මෙම නිවාසවල අයිතිය එහි හිමිකරුවන්ට පැවරීම බැවින් රජයේ ඉඩම් පැවරීමේදී විධිමත් කළ යුතු බව යුදුව ඇත. මේ පදනම මත සියලුම රජයේ ඉඩම්වල අයිතිය සතු ඉඩම් බැංකුත් නාගරික සංවර්ධකාරයත් ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යංශ හෝ භාණ්ඩාගාරයත් සමඟ සහභාගිත්වයෙන් යුතුව ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා. ශ්‍රී ලංකා වරායේ වගේම තියෙන ගෙවල් ඒ ඉඩම් ප්‍රමාණය ඒකාබද්ධ කරලා මේක වාණිජීකරණයට කරන්න අප මේ අවස්ථාවේදී යෝජනා කරනවා. රටේ කොන්ඩිමිනියම් ක්ෂේත්‍රයේ විදේශ ආයෝජන සඳහා ශක්ති සම්පන්නව වර්ධනය වන අංශකි. එමිනි ආයෝජන තවදුරටත් දිරිගැන්වීම සඳහා බිම් මහල සඳහා වන හිමිකරුවන්ට අයිතිය ඇති සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරන ඇත. මහල් නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට වටිනාකමින් 40%ක් දේශීය බැංකුව ලබා ගැනීමට ඉඩ දෙනු ඇත. එසේ වුවද එහි ණය සේවාකරණය විදේශ මුදල් වලින් විය යුතුය. ගරු කථානායකතුමනි, ඉදිකිරීමේ කර්මාන්තය සඳහා ඉතා හොඳ අවස්ථාව පවතින අතර එහි ඉදිරි වර්ෂ දෙක පහ සඳහා ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකම රුපියල් බිලියන 6500යි මේ සඳහා අවශ්‍ය අවම වශයෙන් වැලිස් ඝන මීටර් මිලියන 10ක් වත් අවශ්‍ය වේ කෙසේ වුවද පරිසරයට සිදුවන හානිය නිසා ගංගාවල වැලි කැඩීම සීමා වී ඇත මේ හේතුව නිසා වැලි හිඟයට මුහුණ දීම සඳහා පුද්ගලයන්ච සමාගම්වලට යාන්ත්‍රිකව මුහුදු වැලි කැණීම හෝ තෝරාගත් ස්ථානවල වැලි සේදීම දිරි ගන්වන්නේ දෙලිඳු බව එරෙහි අරගලයේ ශක්තිමත් සමාජ සුබසාධන ජාලය කතානායකතුමනි නිදහසින් පසු පැවති රජය විසින් දුප්පත්කම තුරන් කිරීම සඳහා විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත අද වන විට ජනගහනයෙන් 107ක් ප්‍රමාණය දිනකට ඇමරිකන් ඩොලර් 1.25කට අඩු ආදායමක් ලබන බව මා පිළිගන්නවා කෙසේ වුවද ජනගහනයෙන් 120ක් පමණ දිනකට ඇමරිකන් ඩොලර් 2කට අඩු ආදායමක් උපයයි එසේ අඩු ආදායම් ලබන අයට සහන සැලසීම සඳහා වාර්ෂිකව රුපියන් බිලියන 221ක් පමණ වටිනා ගෘහස්ස ප්‍රේෂණ යෝජනා ක්‍රම කිහිපයක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර පවුල් මිලියන 1.5කට පමණ සෙත සැලසෙන සමුද්‍රි ව්‍යාපාරයේ මෙහි විශාලතම යෝජනා ක්‍රමය වෙනවා කෙසේ වුවද මෙම සුමසාධන යෝජනා ක්‍රම වල ප්‍රතිපාලනයේ දුර්වලතා නිසා සම්පත් අපතේ යාම සහ ද්විගණනීය වීම සඳහා වියති අධ්‍යයනය මගින් පෙන්වා දී තිබෙනවා මෙහි ප්‍රතිඵලයක් ලෙස දිලිඳු ජනතාව දිගින් දිගටම දුකීභාවයේ අදෘශ්‍යමාන ශාස්ත්‍රියකට හසු වී ජීවත් වෙනවා දිනකට ඇමරිකන් ඩොලර් 2කට වඩා අඩු ආදායම ලබන ජනගහනයේ 50%ක් 2.1 බිලියන 2.1කට පමණ ජනතාව වර්ෂ 2020 වන විට ඉහළ ආදායම් තලයට ගෙන ඒම අපේ ඉලක්කයයි රැකියා වෙළඳ පොළ අවස්ථා වැඩි ප්‍රමාණයක් ඇතිකර සමුදිලාමින් ආදම් වැඩි කිරීමට අප විසින් තහවුරු කරනවා අපගේ ඉලක්කය කරා යාමට සුදුසු උපය මාර්ගික ක්‍රමවේදයක් ඇති කිරීමට තහවුරු කරන අතර මේ පිළිබඳව සොයා බැලීමට කාර්ය සාධක බල කායක්ද පත් කරනවා ඒ අනුව සමුද්‍රි ව්‍යාපාරය ජන ඉසුරු ලෙස නම් කිරීම මා යෝජනා කරනවා ඒ සමග වඩා පළදා ඉලක්කය ගත හා විස්තරින සමාජ සුබසාධන යෝජනා ක්‍රමය සාක්ෂාත් කිරීම පිණිස අප විසින් දැනටමත් සුබසාධන ප්‍රතිලාභ ඇති කරගෙන යනවා අපේ ගරු කතානායකතුමනි අපගේ රණවිරුවන් ආරක්ෂා කිරීමට තව දුරටත් කැපවීම සිටිනවා අතිගරු ජනාධිපති සහ ගරු අග්‍රමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පවතින විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නවා ඒ අනුව ඔවුන්ගේ අමතර දීමනා ගෙවීමට රණවිරුවන් සුරකුම් දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 3500ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා ජනවාරි මාසයේ සිට රජයේ අංශයේ විශ්‍රාම වැටු පිමි තනතුරු දරන්නන්ට අග්‍රහාර යෝජනා ක්‍රමය වයස අවුරුදු 70 දක්වා දීර්ඝ කළා මෙම රක්ෂණ ආවන්නේ මුළු ජීවිත කාලය සඳහාම දීර්ඝ කිරීමට මා යෝජනා කරනවා විශ්‍රාමිකයා විසින් වයස අවුරුදු 70ට වූ පසු මාසයකට 600ක දායකත්ව මුදලක් ගෙවිය යුතුයි තවදුරට අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සහාය වීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීම ක්‍රමය 2017 වර්ෂයට දීර්ඝ කරනවා මෙම යෝජනා ක්‍රමය මගින් රුපියල් මිලියන 1500ක් දක්වා 15% අනුපාතයට ගෙවීමට තාම කටයුතු කරගන්න මේ අවස්ථාවේදී අපි සූදානම් සිටිනවා ජන සංයුතිය සිදුවන වෙනස්කම් අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම දැඩි සැලකිල්ලට බැලිය යුතුයි ගරු කතානායකතුමනි මේ විසින් මින් පෙරද ප්‍රකාශ කර ඇති පරිදි අරමුදල් සපය නොමැත රජයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ පිපිරීමට ආසන්න කාල බෝම්බයකි පැහැදිලිව අප තවත් කල් නොදමා දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට මාරු හේතු වෙනවා 2016 අයවැය කතාවේදී පැවසු පරිදි දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට පැහැදිලි පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා එය රජයක් ජනප්‍රිය විශ්වාසය ප්‍රතිවිරුද්ධ වගකීමක් වලින් ඉවත් වීමට කටයුතු කිරීමක් නොව වගකීමක යුතුව රජය කාර්යභාරයේ මැනවින් ඉටු කිරීමට පියවර ගැනීමක් වෙනවායි රජයේ නොවන අංශය මගින් ක්‍රියාත්මක කරන විශ්‍රාම වැටු අරමුදල් බොහොමයක් ඇත සේවා නියුක්තියන්ගේ බාර අරමුදල හා සේවක අත්සාධක අරමුදල ඇතුළු පෞද්ගලික විශ්‍රාම අරමුදල නියාමනය කිරීම සඳහා මධ්‍යම විශ්‍රාම වැටු අරමුදලක් ආරම්භ කිරීමට අවශ්‍ය නීති රීති හඳුන්වා දෙන්න යෝජනා කරනවා තරුණ තරුණයන් හා කාන්තා සවිබල කිය ගැනීම රටේ සමස්ත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම කාන්තාවන් හා තරුණ තරුණයන් දායකත්වය ඉතා වැදගත් වේ. ජනගහනින් 152 කාන්තාවන් වන අතර එයින් වයස 19 සහ 34 අතර වයස් කණ්ඩායමට අයත් කාන්තාවන් සංඛ්‍යාව ජනගහන 125ක් වේ. සංඛ්‍යා ලේඛන අනුව 2041 වන විට අපේ ජනගහන 125ක් වයස අවුරුදු 60ක් වැඩි පිරිසක් වේ. ඒ නිසා අපගේ ප්‍රතිපත්තියෙන් ජනගහන සංයුතිය ප්‍රතිඵල නෙලා ගැනීමට යොදා ගැනීමට මේ සුදුසුම කාලයයි. ගරු මේ තත්ත්වය තුළ ගරු කථානායකතුමනි, ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැති විසින් පැහැදිලිව ප්‍රකාශ කර ඇති පරිදි අප විසින් අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයෝජන අංශයද සහිත නිපුණ සංවර්ධනය සඳහා පරිපූර්ණ හා ප්‍රායෝගික සැලැස්මක් සකස් කර තිබෙනවා. අපගේ අරමුණ අපේ තරුණ තරුණියන් සහ කාන්තාවන් සඳහා අවශ්‍ය දැනුම සහ නිපුණත්වය ලබා දීම එමගින් ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමයි. මෙම අරමුණ මත අප විසින් නිදහස් තාක්ෂණය අධ්‍යාපන ලබා දීම වන ප්‍රතිපත්තියද හඳුන්වා දී තිබෙනවා. ඒ සමග අපි විසින් වසරේ ආරම්භ කළ ප්‍රායෝගික ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා නව සමාගමක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 1.5ක ණය මුදලක් ලබා දීමට යෝජනා ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත. මෙම පහසුව රජයේ විශ්වවිද්‍යාලය අවම වශයෙන් උපාධිධාරීන් 1000ක් සඳහා ලබා දෙනු ඇත. ණය මුදල රුපියල් අවුරුදු 10ක කාලයකදී ගෙවිය යුතුය. මේ සඳහා 100ක පොලිස් ආනන්දර ලබා දීමට 2017 වර්ෂයේ රුපියල් මිලියන 150ක් වෙන් කරනවා. ගරු කථානායකතුමනි, වෘත්තීය පුහුණු පාඨමාලාව හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණට අවශ්‍ය මූලික පුහුණුව ලබා ගැනීමට සඳහා ජාතික තරුණ සේවා සභාව සහ යොවුන් සේවාංකයට රුපියල් මිලියන 4000ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, ගරු සභාව සහ මා සමග එකඟ වෙනවා ඇති අපගේ තරුණ පරපුර මත් උවදුරන ආරක්ෂා කර ගැනීම අප විසින් ක්ෂණිකව සහ ප්‍රවේගකාරීව පියවර ගත යුතුය වෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නුගෙන සිටීම ඉදිරි පරම්පරා ගණනාවකට ඉතාමත් ප්‍රතිඵල හානිදායක ලෙස සැලකෙනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණයේ කටයුතු සඳහා මෙන්ම මත්ද්‍රව්‍ය බැහැවරුන් පුනරුත්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය රුපියල් මිලියන 150ක්, ජාතික තරුණ සේවා සභාවට රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට අපි යෝජනා කරනවා. දුම්වැටි විරෝධ ජනාධිපති කාර්ය සාධන බලකාය ප්‍රයෝජන සඳහා රුපියල් මිලියන 500ක් ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග කරන ලෙස ශ්‍රී ලංකා දුම්කර සමාගමින් මා ඉල්ලා සිටිනවා. ස්වයම් රැකියා වල නියුතු තරුණ තරුණීන් අම්ම වශයෙන් 50කින්වත් යුතු කණ්ඩායමක් විසින් ආරම්භ කරන සුළු පරිමාණයේ ව්‍යාපාරවලට මූල්‍ය පාසන සැපීම සඳහා දිස්ත්‍රික්ක සංවර්ධන කොමිටිය හරහා ඔලි රහිත ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා එක් ග්‍රාම නිලධාරි කොට්ටාශයකට රුපියල් මිලියනයක් බැගින් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේ කණ්ඩායමේ දිස්ත්‍රික්ක සංවර්ධන කොමිටිවල ලියාපදිංචි වී සිටිය යුතුය. එවැනි ව්‍යාපෘතිවලට කෘෂිකර්මයේ අත්කම් බිම්මල් වගාව එවන් දේවල් වලට තියෙනවා. ඒකේ මිලියන 7000ක් මේ සම්බන්ධයෙන් වෙන් කරලා එකකට 50 බැගින් තිබ්බහම 350,000ක් ස්වයම් රැකියා තත්ත්වයට ගෙනෙනවා කියන එක අපි විශ්වාස කරනවා. මේක ආණ්ඩුවේ 110,000 වැඩපිළිවෙලට යටතේ කටයුතු වෙනවා කියන එකත් මම මේ අවස්ථාවේ ඉතාමත් ආඩම්බරෙන් මතක් කරන්න කැමතියි. ආගම් සංස්කෘතික හා කලාව. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ 2017 වර්ෂයේ මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ නිල නිවස වෙසක් උත්සවය සඳහා සත්කාර සපයන්න ලෙස කටයුතු කරන ඇති. අතිගරු ජනාධිපති මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී කාර්යයන් සඳහා නායකත්වයෙන් කටයුතු කරයි. මෙම උත්සවය සඳහා දකුණු ආසියානු සහ ඊසාන දිග ආසියානු කලාපෙන් වෙන්ම වෙන විදේශ අමුත්තන් රාශියක් සහභාගී වීමට අපේක්ෂිතයි. මේ කාර්ය සඳහා සහාය දැක්වීම රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ආගමික කටයුතු සම්බන්ධ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරනවා. ඊට අමතර වශයෙන් ආගමික ස්ථාන පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මල්වතු හා අස්කිරි මහානායක ස්වාමින් වහන්සේලා අතිපූජ්‍ය මහානායක හිමිවරුන් සමග පවත්වන ලද සාකච්ඡා වලට වැඩි මනත් වශයෙන් මෙරට පිරිවෙන්වල පොදු පහසුකම් වැඩි කිරීම පිරිවෙන් ගුරුවරුන්ගේ කුසලතා වර්ධනය කිරීමට රුපියල් මිලියන් 150ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. මේ සමග පිරිවෙන් අධ්‍යාපනය ලබන සියලුම භික්ෂු වහන්සේ සඳහා මාසිකව රුපියල් 2500ක ශිෂ්‍ය ආධාරයක් ලබා දීමට රුපියල් මිලියන් 50ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකේ තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා විසින් අධ්‍යක්ෂණය කරන ලද රේඛා සහ නිධාන වෙනි ඉතා වැදගත් චිත්‍රපට තවදුරටත් නැරඹිය නොහැකි මට්ටමට විනාශ වී ඇති බවට ඔබතුමා දැනුවත් වී ඇත. ඒ සඳහා මෙම පසුබිම මත චිත්‍රපට සංරක්ෂණය ප්‍රති කිරීම ඒකකයක් ජාතික චිත්‍රපටි සංස්ථාවේ වහාම ආරම්භ කිරීමට මිලියන් 50ක් වෙන් කරනවා. ගරු කතානායකතුමනි, සතියකට පමණ පෙර ආචාර්ය පණ්ඩිත WD අමරදේව ශූරින් අප ජාතියෙන් සමුගත්තා. අපට මෙන් ජාතික වස්තුවක් අහිමි වුණා. ගරු ජනාධිපති විසින් උපදෙස් දී ඇති පරිදි අමරදේව ශූරින් විසින් ජාතිය සිදු කළ අතිවිශිෂ්ට සේවය ගරු කිරීමක් වශයෙන් නැගී එන විශාල අනුබලයක් විය හැකි පණ්ඩිත අමරදේව සංගීත ආශ්‍රමයේ පිහිටුව සම රුපියල් මිලියන් 25ක් වෙන් කිරීමට අප කටයුතු කරනවා. විශේෂ පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලියාපදිංචි වී ඇති ඉතා දුෂ්කර තත්වයක් යටත් ප්‍රවෘත්ති ලබා දෙන වාර්තාකරුවන්ට අවශ්‍ය මාධ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් 3,00,000ක උපරිමයකට යටත්ව 100%ක් පොලිස් සහනාධාරයක් රජය මගින් ලබා දෙනු ගනු බැංකු ණය ලබා ගැනීම ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති අනිකුත් මාධ්‍යකරුවන්ගේ වෘත්තිය සඳහා අවශ්‍ය වන උපකරණ වැඩි දියුණු කර ගැනීම, අවශ්‍ය රුපියල් 1,50,000කට උපරිමයකට යටත්ව ණය පාසුවන් ලබා ගැනීමටද 50%ක පොලිස් සහනාධාර රජය විසින් ලබා දෙමින් ඔවුන්ට සහයෝගය දක්වනු ඇත. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශයේද ඇතුළත් වන පරිදි මේ සඳහා රුපියල් මිලියන් 25ක් වෙන් කිරීමටද මා යෝජනා කරනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ඇතුළු විවිධ ජනකොටස් අතර සහයෝගයේ සාමය සහ සංහිඳියාව වැඩි කිරීමට ඉලක්ක කරගනිමින් දියත් කරන වැඩසටහන දිරිගැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 1,180,000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. Honourable Speaker, it has been a year of mixed success of Sri Lankan sports. We beat the Australians 3-0 to test matches and the historical milestone. We see new blood rising to challenge of filling the gaps created by the retirement of seniors. So as a result, we intend doing a lot of changes in the sports field, and we basically propose to allocate 50 million for the identification of such young talent and an allocation of 100 million to the Diagama Stadium. Likewise, the Sugathadasa Indoor Stadium to be developed at 175 million to be proposed to that. We have also 24 sports schools in the country that will be further developed to strengthen, and the facilities which is for chess, squash, shooting, etc., 100 million to be allocated. Honourable Speaker, also wish to have 100 million for Human Performance Laboratory, which is one of its kind at the Institute of Sports and Medicine. Altitude training is to be undertaken in Noor area, and we allocate 500 million. Honourable Speaker, foreign employment has become a very important area. So as a result, it brings in almost 7 billion. To ensure these employees get a fair deal, the minimum salary of unskilled workers should be at 350 per month and a skilled worker at 450 per month. This will help to have a reverse drain out of workforce. We explain in a middle income country where low wages are being paid at the moment, to convert it into a more high wages paying system where we can retain the people within the country. Better public service delivery. Honourable Speaker, the public sector delivery is a cause for concern. I admit that this discharge of duties with difficult circumstances and increased expectations from public constraints and resource availability. I am sure that the members of the public sector will first agree with me that there is an urgent requirement for change and speeding up government services. It is the context that I propose to appoint a high-level committee to make recommendations with respect to comprehensive debureaucratization of the bureaucracy. improving the effectiveness of public service, everyone is desired. In order to motivate good public servants to become public servant, I propose any request or including for license or permit or permission from any government agency, including provincial council and local council, is deemed to have been granted if no reply is received by any such party within any valid reason within 10 working days of request. I believe that this will reduce the cost and increase efficiency, enabling doing business with ease. To fast-track development projects, the government requires capable, experienced professionals. There is a paucity of such talent at the highest levels. As such, I propose to implement a mechanism that will enable the re-employment of such officials, including those in the judicial service, academia, after the prescribed retirement age. Their retirement will be frozen. The salaries will continue to be received during their term of employment. The necessary legislative amendments will be presented to the House very soon. We propose a national pay commission, basically be having a standing commission from 1st of January. Our debt stock is little over 9 trillion, and we propose that we basically have a debt office created as soon as possible. And Honourable Speaker, our government, led by His Excellency Honourable Prime Minister, is committed to uplift the standard of living of our citizens. However, fiscal operations are severely constrained by high debt stock we inherited. The debt service increasing of capital of capital repayment estimated to be around 1,480 billion in 2017. Our aim is to reduce the interest cost by at least 90 billion. This will require domestic interest rates to be decreased by 1.5%. We will pursue innovative mechanism to reduce the cost of debt burden and the savings of country, which will certainly pass on to the people. Honourable Speaker, there are almost 1.4 million public sector, that is almost one public official for every 15 citizens. In spite of the large number of people being in government service, we are still faced with the shortage of staff at schools, hospitals, various government departments, especially those in the periphery. As such, I propose that the General Treasury undertakes a thorough review to optimize the service delivery. Non-executive comprise almost 94% of the public sector. Due to absence of formal capacity in building mechanism, non-executive staff does not get trained. As such, I request the Minister of Public Administration to introduce a training program for all non-executive staff, where it will be mandatory for them to follow training at least once in 3 months, 3 years. I know the government sector assets such as land, buildings, auditorium, canteens are not being utilized full. As such, I propose to rent out such assets that are not being used and general public for better utilization. This should be taken place where unused and unutilized vehicles, also the same procedure to be adopted. Honourable Speaker, I present this, there is a discontent among public service delivery in grassroots level with our citizens being sent from pillar to post. As such, I propose to establish 1,000 Seva PSA units, which will house the office of the Grama Niladari, Samudhi officer, midwife, and the Agricultural Research and Development officer. I propose allocate 1,500 for this purpose. The Seva PSA Walter million Egdas Pansiak, a Asana Walter Mudal Venkirima, Upper Me Ayavaya Turing Venkaranda Adahas Karnava. I basically encourage the e procurement and do the digitalization to its maximum so that we can take full advantage, and also establish a central procurement agency which will help to almost save 4,000 million as government expenditure. And we give domestic companies with more than 35% valuation a 5% advantage in government procurement. Digitalization of the economy is an area which has been mentioned in many areas, and we would greatly appreciate if the relevant institutions carry out this to the earliest so that we can take the full benefit of it. The Inland Revenue Department has adopted themselves to RAMIS, which is a Revenue Administration Management Service, and you can see the benefits that are coming out of that. And I also wish the ICTA will implement the internationally accepted toll charging system before too long. And government, ministry, department agencies will be connected. Then for that purpose, for the digitalization proper, we have allocated 15 million rupees for this purpose. But the quicker we implement this, the greater the saving that is there. ඒනිසා මිලියන් 15000ක් මේ ඩිජිටලයිසේෂන් ක්‍රමය සම්බන්ධයෙන් වියදම් කළා තිබෙන නිසා ඒකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් තරම් ඉක්මනට මේක ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක මේ අවස්ථාවේදී අපි මතක් කරන්න කැමතියි. Legal, improving the legal framework is something which we have basically been looking forward to. I'm proud that you know what we have honored the trust placed by us on people, ensuring independent judiciary with no political influence. In this respect, we take all necessary actions to strengthen the judiciary and other relevant institutions. We invite the judiciary led by the Lordship, the Chief Justice, to make recommendations of possible judicial and legal reforms that will facilitate the process of creating country to be a destination of better quality living and investment. We also rectify the salary anomalies which have been outstanding for the judiciary for a long time, and we basically have responded to Judicial Services Commission requirement where the government has now approved the appointment of 2 research officers per Supreme Court judge and 1 research officer per Appeal Court judge. I propose to allocate 10 million for this purpose. Extend the professional allowances applicable for legal officers to the tribe forces as well, and having recognized the need to improve the infrastructure of court facilities, 1,757 million have been allocated for the court construction purpose. I also propose 600 million for the construction of court complex in Anuradhapura, Mathale, Jaffna and Polonnaruwa, and the construction of residential facilities for judges and court automation. We will also allocate 100 million for 4 commercial courts in the country. Environment. I doubt if I wish to speak extensively on the problem that we are faced with due to solid waste. I do agree that there are long-term solutions that must be pursued. As such, to encourage the private sector also to participate in solid waste management, I propose to charge only 50% of the applicable corporate tax rate on this business engaged in such ventures. I also propose to extend the benefit to the producing organic fertilizer given to the government's commitment to creating a Vasa Visa Neti Ratak through organic agriculture practices, and further government will be extended to provide 75% of interest subsidy on loan facility up to 15 million for this purpose. I propose to allocate 100 million for this purpose. This benefit will be extended to those engaged in production of biodegradable polythene, given especially its impact on creating a clean environment. Disaster management is an area which basically has been looked at, and we are allocating almost 31 billion rupees into this area. We are also looking at the solar, encouraging solar energy for households with a monthly electricity bill of over 2,000. I encourage the banks to introduce a credit scheme to such consumers. Government will bear 50% of the interest cost on a credit limit of 150,000. For this purpose, I propose 1,500 million. We will also establish a disaster management training center in Perumadulla. The Speaker, the Natural Disaster and Emergency Relief Scheme for 10 billion with the National Insurance Trust Fund was a success over the last year. And we basically want to further increase the 200 million to ensure that the total liability is increased to 15 billion. Gaming Ratahadamu. Honourable Speaker, the fruits of development must be enjoyed not only just those in the cities or western province. It must be shared by partnership with every citizen having access to opportunities that arise from development. The existence of such opportunities have been quite polarized in the western province. However, our strategy is to augment the western region through megapolis, through the augmentation of facilities in Hambantota and Trincomalee districts simultaneously. In short, we will transform from a unipolar Colombo-centric development to a multipolar development. We also channel resources for development of district of Kandy and Jaffna. We intend creating satipolas to ensure that the cost of living is basically being looked at and targeted. And I also propose 3,000 million for restoration, rehabilitation, diesel, 1,500 small tanks. Kodi vayu sambandhen million tundahak. මේ අවුරුද්දේ වෙන් කරන්න අපි සූදානම් සිටිනවා. I propose allocate 1,000 million to improve rural sanitation facilities in agro-based industries. And Honourable Speaker, to expand the business in Northern Province, we will construct a vertical building for mixed development, which will include office space, recreational facilities, entertainment facilities, and I propose to allocate 1,000 million for this purpose. I propose to allocate 200 million to complete the master plan, including integrated township in Samanthure and Kalmunia for the Eastern Province, and I propose 100 million to develop the proper drainage system in the Eastern Province. Matara Riverside development will be initiated, for which I propose to allocate 200 million. And Honourable Speaker, the produce of micro and small agrofish products to be routed to the 250 satipulas that we intend creating. Dedicated economic centres in the Eastern Province with the allocation of 300 million is proposed, and improve the postal network in Jaffna district, I propose 10 million. To empower the local leaders, a special fund of 300 million will be established under the Ministry of National Policies. This fund will facilitate loan up to maximum 500,000 to be used for development activities. Similarly, I wish to allocate 100 million each to the President's Office and the Prime Minister's Office to address various issues brought into the attention by the general public. ජීවන වියදම ගරු කතානායකතුමනි අප රජයේ බලයට පත් වූ කාලයේ සිය කාලයේ සිට අප විසින් සෑම විටම මහජනතාව මුහුණ දෙන ජීවන බර සැහැල්ලු කිරීමට උත්සාහ ගත්තා ගනු ගතානුගතික ප්‍රතිපත්තිය වූ මිල අඩු කිරීම පිළිවෙතින් වෙනස් වී ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කරනු ලැබුවා එමගින් ලැබෙන ප්‍රතිලාභයේ කෙටි කාලයේදී පමණක් නොව දිගු කාලින වශයෙන්ද ප්‍රතිඵල ලැබෙනවා මෙම පසුබිම යටතේ පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා මිල ස්ථාපිත ඇති කිරීම ලක්ෂතුස විසින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත ඒ නිසා ඔවුන්ගේ සිල්ලර වෙළඳසල් ජාලය නව වෙළඳසල් 100කට රට පුරා ඉදි කිරීමන මගින් ව්‍යාප්ති කිරීමට යෝජනා කරනවා ඒ සඳහා එක් සිල්ලර වෙළඳසලකට රුපියල් මිලියන් පහ බැගින් මිලියන් 500ක් වෙන් කිරීමට අපි යෝජනා කරනවා ඒ වගේම ලක්ෂතු නියෝජිත වෙළඳසල් 8000ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 25ක් සමග ලක්ෂතු විසින් සපයන මිල නියම කිරීම පදනම යට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා මේ කාර්යයට පිටුහලක් ලෙස එක් වෙළඳසලක් ලියාපදිංචියට පසුව මාසෙ 10000ක් බැගින් වෙන් කිරීමට සහ එම සමානවල ඔසුසල් නියෝජිත ආයතන වෙළඳසල් 1000ක් මාසකට රුපියල් 2500 බැගින් වෙන් කිරීමට මිලියන් 1000ක් වෙන් කිරීම අපි යෝජනා කරනවා අධිවේග මාර්ග ගාස්තු රාත්‍රී 9 සිට උදෑසන 5 දක්වා කාලය රුපියල් 50කින් අඩු කරනවා එක් සමුදි ලාභයකට මාසයකට සහල් කිලෝ 5ක් බැගින් ලබා දී සමුදි ලාභින් වෙත සහාය දක්වනු ඇත මේ පිරිවැය සමුදි දීමනාවෙන් අඩු කරනවා ඇත උපරිම සිංහල සිල්ලර මිල මුං ඇට කිලෝ 1ක් රුපියල් 15කින් අඩු කරනවා පරිප්පු කිලෝ 1ක් රුපියල් 10කින් අඩු කරනවා අත්තපල් කිලෝ 1ක් රුපියල් 5කින් අඩු කරනවා හාල් මැස්සන් කිලෝ 1ක් රුපියල් 5කින් අඩු කරනවා සුදු සීනි රුපියල් 2කින් අඩු කරනවා භූමි තෙල් ලීටරයක් රුපියල් 5කින් අඩු කරනවා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මිලියන් රුපියල් 25කින් අඩු කරනවා බෙහෙත් මෙතෙක් දුර 140කින් අඩු කළ තිබෙනවා කියන එක අපේ සෞඛ්‍ය ඇමති මෙතෙක් දුර විස්තර ආත්මක කියලා තියෙනවා අඩු කර කීමට හා මා යෝජනා කරන මේ භාණ්ඩ සඳහා එකතු කළ අගය මත බදු අදාළ නොවන බව සඳහන් කරන්න කැමැතියි මීට අමතරව දේශීය නිෂ්පාදනය කරන කිරිපැකට්ටේ ග්‍රෑම් එක 400ක මිල රුපියල් 250ක් සහ දේශීය නිෂ්පාදනය කරන ටින් මාළු රුපියල් 425 ග්‍රෑම් 425 මිල රුපියල් 125 ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට මා යෝජනා කරනවා 2015 ජනවාරි මාසයේ 8 වෙනි දින සහ 2016 නොවැම්බර් 10 වෙනි දින අතර මිල ගණන්වල සංසන්දනාත්මක වාර්තාවක් මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා ඒකෙන් පේනවා භාණ්ඩ 25ක මිල 23ක් එදාට වැඩිය අඩු ගානේ 102කින් 120කින් වෙනස් වෙලා අඩු වෙලා තිබෙනවා කියන එක මම මේවත් මතක් කරන්න කැමතියි. ඉතින් විපක්ෂයේ නොඑක් අවස්ථාවල ජීවන වියදම ගැන වැඩි වෙනවා කියනකොට තර්කයේ මේක බිඳ දරන්නවා අපි මේ සැබෑ වාර්තා වෙලා තියෙන මිල දර්ශකයේ තුලින්. ආදෑම් කරුවත් කතා නැගතුමනි පසුගිය වර්ෂ ගණනාවක තුලදී බදු ආදායම් දෙල දේශීය නිෂ්පාදන ප්‍රතිශතයක් ලෙස අඩු වී තිබෙනවා ඒ ශ්‍රී ලංකාවේ සහ සමාන රටවල සමග සංසන්දන බල විත බදු ක්‍රමයේ කාර්යක්ෂමතාවයේ අඩු මට්ටමින් පවතිනවා සංකීර්ණ බදු ව්‍යුහයේ වහුවේ පරිපාලනය කෙරෙහි අති අහිතකර ලෙස බලපා ඇති අතර විශාල වශයෙන් පවතින බදු අත්හැරීම් සහ බදු විරාම හේතුවෙන් බදු පදනමක් තිබේ කරු කතා නැගතුමනි ඔව් හොප් එක තියෙනවා දැන් මේකෙන් I also Our government has directions initiated by the Honourable Prime Minister to increase the direct taxation component 40% from around 20 at present and gradually reduce the indirect taxation to 60% from the 80 in the medium term. The government will also phase out gradually the para tariff that are applicable in the tax system with the view of making Sri Lanka a haven for investment going forward. Government has also taken steps to introduce anti-dumping countervailing measures which facilitate level playing fields for domestic companies. It is in this background that I propose to the following measures to improve the government revenue. Income tax. The income tax system for the country is to be revisited. Emphasis would be made on creation of job creation of such simpler income tax regime with a minimum tax exemption and broaden the tax base. Job creation. Investment in fixed assets in designated zones. Clean energy and innovation will be sold down. Corporate income tax. The corporate income tax is proposed to be revised to create a three-tier structure, 14, 28 and 40. Income tax for rate on liquor, tobacco and gaming will be continued at the same 40%. SMEs, exporters and goods and services, agriculture sector and education will be subject to lower rate of 14%. All other, including banking, finance, manufacturing and trading will be subject to income tax at 28%. Income tax rate of 10%, currently applicable on funds, dividends, treasury bills and bonds will be increased to 14%. SME category will be redefined in rationalized manner. Exporters will be granted a rebate of amount equal to 75% of their taxes attributable to their excess earnings that arises as a result of an increase of 15% or more on foreign currency earnings for the year assessment 2016-2017 compared to 2015-2016. Honourable Speaker, we are encouraged listings on company stock exchange and we basically look at a grant of 25% given for the past 3 years if they come on the stock exchange. Personal income tax, we are basically increasing the rate to 100,000 but taking off all other benefits that have been accrued and that will be taxable. So up to 100,000 per month will be pay-free but anything beyond that would be taxed. Withholding tax on interest income will be increased to 5% from the present level of exemptions applicable on savings account with less than 60,000 per annum. Payee is corrected. Economic service charges will be, the threshold will be reduced to 12.5%. Value addition tax, plant and machinery imported by CEB for generation transmission and distribution will be exempted from VAT. Nation building tax heading towards a broadened tax base and as such proposed the rationalization of NBT exemption applicable on certain articles. Financial transaction levy would be imposed at 5 rupees for 10,000 on total cash transactions including easy cash by banks and other financial institutions. A telecommunication levy will be increased by 25%. This won't have an impact on any rates at the moment. The support of country digitalization process of all mobile telephones and spectrum charges will be increased by 25%. Taxes on liquor will be basically the foolproof sticker system will come in and as a result we believe that there will be increased revenue collection and the proposed reduced evaporation allowance of 1.5% to 0.015% taking advantage of almost about 2,000 million that is that will be advantage toward the government. A carbon tax will be proposed and motor vehicles will basically be introduced in a new manner and which will be gazetted as of today. And I propose to reduce the excise duty on electric cars with motor power less than 100 kilowatts. There are 6 million vehicles in the country, of which a considerable number are very old and causing environment problems. Therefore, I propose a tax incentive on exporting vehicles which are more than 5 years. And if there is 200,000 that has been exported, you can get an export rebate, the duty rebate of 5,000 for any, 50% of the cars that would be imported will be given as a grant. Embarkation levy will be increased from 35 to 50. Capital gains will be introduced with effect from April 2017. Custom duties on imported powder milk will be reduced by 100 rupees and will be increased from 500 to 800 per litre on importation of powder. The increase for 500 ethanol imports will be increased from 500 to 800 rupees. Cess tax structure of external trade constitutes of multiple types of border taxes, PAL, CESS and customs duty. Therefore, I propose to gradually, I suggest to remove 100 items from CESS with immediate effect. The Sri Lanka customs would be modified and automated. The registration of from January 1st, all importers must be registered prior to their clearances. This will help to have a fast-track clearance, and a risk profile of all importers will be seen and shown there. Pre-arrival processing would be permitted. Average time of clearances for import cargo, it will be 48 hours, and thereafter the customs will be held responsible for any delays thereafter. While the exports, you can get a shipment out of the country within 24 hours. We also recommend dry port clearances, valuation databases, advance ruling, compliant traders to be rewarded, publication availability of information, and the single window to be implemented as soon as possible. Online transactions, which are becoming more increasingly popular, will basically have a tax that will be implemented and that will be introduced in due time. Budget implementation. Honourable Speaker, we basically have been very conservative in our projection of both revenue and expenditure. We are also mindful an external sector holds many uncertainties that could have negative impact on the revenue estimate. In fact, we will be presenting the quarterly expenditure and in fact, we will basically outcome to Parliament within 1 month and end of quarter, because we uphold the parliamentary control of public finance. However, our government is committed to a fiscal consolidation path, and as such, possible revenue shortfall will warrant to realign the expenditure with the approval of the House. Honourable Speaker, effective budget implementation will be the key in ensuring that we meet the key economic growth targets we have set for ourselves. In this context, I propose to appoint a committee constituted of members from both private and public sector to oversee the budget implementation and execution. Honourable Speaker, this journey we have embarked on cannot be tracked in isolation. The private sector must be partner with us in this endeavour. As such, I request the 100 largest companies in the country to partner the government in implementing certain specified projects. The interest cost of these projects will be borne by the government. This budget departure from the traditional budget focuses on welfare. The budgets aim to create a sustainable environment that upholds the rights of the people, provides them with better infrastructure facility, creates more opportunity for employment with better wages, enables all Sri Lankans to be empowered. මෙම අයවැය සුපසාධන කටයුතු සඳහා පමණක් අරමුණු කරගත් සම්ප්‍රදාය අයවැය වලියක් වලින් බැහැරව වූවකි. මේ අයවැය වඩා හොඳ වැටුප් සහිත රැකී අවස්ථා උදා කරන වඩා යෝග්‍ය අතිකාර පහසුකම් සපයන ශ්‍රී ලාංකිකයන් අයිතිවාසිකම් ආරක්ෂා කරන හිතාකාමී පරිසරයක් ගොඩනැගීමේ අරමුණ කරගෙන ඇත. මේ සියල්ලට වඩා සියලුම ශ්‍රී ලාංකිකයන් බලාත්මක කිරීමට අරමුණු කොටගෙන ඇත. මහජන වෙත බදු පනවා පීඩාවට පත් කිරීමට කිසිදු මුදල් අමාත්‍යවරයෙකුට අවශ්‍ය වන්නේ නැහැ. සෑම මුදල් අමාත්‍යවරයෙකුටම අවශ්‍ය වන්නේ මහජනයාට සහන ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටයි. කෙසේ වුවද අප වැටී සිටින ණයගලකින් ගැලවීමට අපට නිරන්තර සටනක් කිරීමට සිදු වී තිබේ. තිබෙනවා. මෙහිදී අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ ගරු අගමැතිතුමාගෙන් ලැබෙන මග පෙන්වීම මැනිය නොහැකි තරම්ද. කෙසේ වුවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශ කර ඇති මම යුද්ධය මීළඟ හමුදාපතිවරයාට බාර දීමට ඉඩ නොතබෙමි යන සිහිපත් කරනවා. ඒ අනුව මෙම සභාවට සහ අප පුරවැසියන්ට මම ප්‍රකාශ කරන්නට කැමති වන්නේ අපගේ රජය මේ ආර්ථික යුද්ධය අනාගත පරම්පරාවට උරුම නොකිරීමට කටයුතු කරන බවයි. සියල්ලටම සෞභාග්‍යමත් යුගයක් උදා කර දීමට වරමක් ලැබූ පසුගිය වසර ජනවාරි 8 වෙනි දින සිට අප විසින් බොහෝ දුර ගමනක් කර ඇත. මේ සඳහා සියල්ලගේම සහයෝගය අවශ්‍ය වී ඇත. මට මෙය පවසන්න ඉඩ දෙන්න. අප ළඟ විවිධ මතවාද ඇති. ඒවා ඉදිරිපත් කිරීමටද අපිට අයිතියක් ඇත. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අපූර්ව ලක්ෂණයක් වේ. නමුත් අපගේ අවාසනාවන්ත වගකීමක් වන්නේ අවසාන වගකීම වන්නේ අප වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ අපගේ ජනතාව වෙතයි. අපට අනාගත පිළිබඳ සිතා බලා කටයුතු කිරීම හෝ අතීතය ස්මාරකරීම කරමින් සිටිය හැක. ස්වින්සන් චර්චිල් ප්‍රකාශ කළ පරිදි අතීතය ස්මාරණය කිරීම අනතුරු වන්නේ අප විසින් අතීතය හා වර්තමානය අතර ආරවුලක් ඇති කර ගත හොත් අප අනාගතය අප විසින්ම අහිමි කරගත් බව පසක් කර ගැනීමට සිදුවීමයි. මට විශ්වාසයි අපි කිසිවෙකුත් අනාගතය අහිමි කර ගැනීමට අකමැති බව. අප අපගේ ජනතාව සඳහා සහ ඉදිරි පරම්පාර සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කර දීම සඳහා කටයුතු කරනවා. මෙම අයවැය සකස් කිරීම සඳහා දායක වූ අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අගමැතිතුමාත්, අමාත්‍ය මණ්ඩලයේ මගේ හිතමිතුරන්, භාණ්ඩාගාරයේ ලේකම්තුමා, මහ භාණ්ඩාගාරයේ සියලුම නිලධාරීන් මගේ කෘතඥතාවය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම අයවැය යෝජනා ඉදිරිපත් කළ සැමට විශේෂයෙන් ස්තුති කිරීමට මා මේ අවස්ථාව කරගන්නවා. අපගේ මව්බිම තුනුරුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. දෙවියන්ගේ වහන්සේ සිය ඉහළම ආශිර්වාදය අප මව්බිම ලබා දේවා. බොහොම ස්තුතියි.
හොඳයි. 2017 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේදී යෝජනා කිරීමට නියමිත ගරු විසර්ජන පනත් කෙටුම්පත 2017 දෙවැනිවර කියවීමි විවාදයේ කල් තැබීම ගාල්මේජයේ සභානායකතුමා
අයි නූදද්ද ඩිබේට් නව් බී ඒජන්ට් සර්
දෙදා දාත විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේදී යෝජනා කිරීමට නියුක්ත සියලුම සංශෝධන 2016 නොවැම්බර් මාස 15 වෙනි අඟහරුවාදා මධ්‍යාහන 12ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහලැකමට අවිත බාරිතු බව දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
I move that the house stands until 9:30 AM tomorrow.
පාර්ලිමේන්තුව 2016 නොවැම්බර් මාස 11 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 වෙනතෙක් කල් තබනු ලැබේ.